අසගී සති කිහිපේ තුළම ලෝකයේ වැඩි අවධානය චලක්කු කරණයක් බවට පත්වුණා සමාජ වෙබ් අඩවි සහ අපගේ පෞද්ගලිකත්වය කියන කාරණය. විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය හරහා එහි ගිණුම් හිමියන්ගේ දත්ත අන් සමාගමක් ලබා ගැනීම පිළිබඳව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට ඇමරිකාවේ සෙනට් සභාව ඉදිරියේ ප්‍රශ්න කිරීම්වලටත් මුහුණ දෙනට සිදුවුණා. ඔබ මාධ්‍ය තුළින් ඒ පිළිබඳව හොඳින් දකින්නට ඇති. ඉතින් මෙවර ඔස්ට්‍රේලියාවේ අපේ ජන සමාජයේ තවත් පැතිකඩක් පිළිබඳව අවධානය යොමු කරන SBS සිංහල විනිවිද සමාජ කතිකාව තුළින් අපි මෙවර අවධානය යොමු කරන්නට කල්පනා කළේ මේ සමාජ වෙබ් අඩවිය භාවිතා කරන අපි අපේ පෞද්ගලිකත්වය රැක ගැනීම පිළිබඳව කෙතරම් දැනුවත්ද කියන කාරණය පිළිබඳව. ඉතින් මේ කාරණය පිළිබඳව ඇමරිකානු සෙනට් සභිකයන් ඉදිරියේ පිළිතුරු දුන් මාක් සකර්බර්ග් පැවසුවේ ෆේස්බුක් ගිණුම් හිමියන්ම තමයි මේ සඳහා දත්ත ඔවුන්ගේ ඇතුළත් කරන්නේ. ඉතින් ඒවා ඉවත් කිරීමට ගිණුම් හිමියන්ටම වගකීමක් තිබෙන බව.
You have control over your information. The content that you share, you put there. You can take it down at any time. The information that we collect, you can choose to have us not collect. You could delete any of it. And of course, you can leave Facebook if you want. I know of no surveillance organization that gives people the option to delete the data that they have or even know what they're collecting.
ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් සමග මුලින්ම එකතු වන්නේ සිඩ්නි නුවර සමාජ විද්‍යාඥ ආචාර්ය සිරි ගමගේ. ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි අපේ සමාජයෙන් මෙතරම්ම ප්‍රචලිත වන්නට විවිධ හේතු පිළිබඳව ඔහු මෙවන් අදහසක් දක්වනවා.
ඔව්, දැන් ඔය මේ ගොඩබුරේ මේ මිනිස්සු මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයිනේ. දැන් අතීත කාලේ නම් මිනිස්සු ගොඩබුරේ තමන් ඉපදුණු ප්‍රදේශයේ ඉඳගෙන එහෙම අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ රැකියාවල් කළා, ඊළඟට පවුලක් නඩත්තු කළා. ඒ විදිහට තමයි මේ ජීවිතය ගත කරේ. නමුත් දැන් ඔය අලුතෙන් ඇතිලා තියෙන ඔය ග්ලෝබලයිසේෂන්, ඔය ඉමිග්‍රේෂන් මේ කන්ට්‍රෝල් අඩුවීම, රේමේ නිසා හුඟක් මිනිස්සු සංක්‍රමණය වෙනවා. රට ඇතුළෙත් සංක්‍රමණය වෙනවා, රටවල් අතරත් සංක්‍රමණය වෙනවා. එහෙම වුණාම ඊළඟට මිනිස්සු අතර, පවුල් අතර, මිත්‍රයෝ අතර සම්බන්ධකම් පවත්වා ගන්න ඒගොල්ලෝ මේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා හුඟක් දුරට. දැන් ඔය මුහුණු පොත වගේ ඒවා පාවිච්චි කරන්නේ හුඟක් දුරට ඒ සඳහා. ඉතින් එහෙම වුණාම අර තමන්ගේ මේ අතීතයේ ඉස්කෝලේ ගියපු අය, එහෙම නැත්නම් ගම්පලත්වල තමන් එකට ආශ්‍රය කරපු අය, කාලය ගෑවෑමෙන් සම්බන්ධකම් අඩු වෙලා ගියාට ගිහිල්ලා හිටපු අය වුණත් නැවත සම්බන්ධ කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ නිසා හුඟක් දෙනා මේ තම තමන්ගේ තොරතුරු, පුද්ගලික තොරතුරු, මොනවද කරන්නේ, කොහෙද යන්නේ, කවුරු එක්කද පාටි මේවා කරන්නේ, එහෙම නැත්නම් කාගේ වෙඩින් එකටද ගියේ කියලා ඔය වගේ නොයෙකුත් දේවල් දාන්න පටන් ගන්නවා මේ වගේ මේ සමාජ මාධ්‍ය හරහා. ඉතින් ඒක ඉතින් ඒකට අත්වශ්‍යම දොස් කියන්නත් බැහැ. මොකද ඒක නවීන තාක්ෂණය අනුව මිනිසුන්ට ලැබිලා තියෙන එක්තරා විදිහක අවකාශයක් අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා.
සිඩ්නි නුවර මවක් වන සමන්ති අංගම්මනත් අපිත් සමග කතා බහට එක්තුණා. ඇය කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්, මේ කාලේ හැදී වැඩෙන දරුවන් සමාජ වෙබ් අඩවි තුළින් ඉවත් කිරීම ඉතාම අපහසු කාර්යයක් වන බවයි.
මම දකින විදිහට වර්තමානයේ දරුවන්ගේ සමාජ ජීවිතයේ මේ සෝෂල් මීඩියා නැත්නම් සමාජයේ වෙබ්සයිට්ස් කියන දේවල් විශාල කොටසක් බවට පත් වෙලා තියෙනවා. දැන් අත්‍තරම ඉස්සර කාලේ වගේ නෙමෙයි. ඉතාම වැදගත් වෙනම ප්‍රධාන වශයෙන් දෙමාපියන්ගේ ලොකු අවධානයක් කරන දෙයක් තමයි මේ ප්‍රයිවසි නැත්නම් පුද්ගලිකත්වය කියන දේ. කවුරු හරි කෙනෙක් සමාජශීලී වෙනවා නම් ඒ තමාගේ පුද්ගලිකත්වයේ තරමක් හරි දුරට අනික් අයට විවෘත කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව හැමදේම තමන් නමවත් කියන්නේ නැතුව සමාජශීලී වෙන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඉතින් මෙතනදි ප්‍රශ්නේ වෙන්නේ මේ ළමයින් තමන්ගේ පුද්ගලික තරතුරු බෙදා හදාගන්නේ කා සමගද, මොකටද කියන දේ, එතන තියෙන සීමාවන් මොනවද කියන දේවල් ළමයින් ගැන දැනුවත් වීමක් තියනවද කියන එක ගැන තමයි ඇත්තම දෙමාපියෙක් අම්ම කෙනෙක් විදිහට මම ටිකක් කරදර වෙන දේ, හිතන දේ. ඉතින් මම දකිනවා අපිට මේ ළමයින්ව දැන් මේ තියෙන වර්තමාන තියෙන තත්ත්වයන් අපේ ළමයින්ව නිකන් බිත්තර කට්ටක හංගගෙන වගේ අපිට තියාගන්න බෑ. තරමක් දුරට හරි මේ දේවල් වලින් කියන්නේ නරක හොඳ දේ තියෙනවා, නරක දේ තියෙනවා. නමුත් අපි ළමයින්ව සම්පූර්ණයෙන්ම මේකෙන් අයින් කරලා තියාගන්නත් බෑ. එහෙම වුණොත් ඒගොල්ලන් සමාජයෙන් කොන් වෙන තත්ත්වයකටත්පත් වෙනවා. ළමයිනුත් සතුටින් ජීවත් වෙන එකක් නැති වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් මේක කොහොමද බැලන්ස් එකක් ඇතුව කරගෙන යන්නේ කියන එක දෙමාපියෙක් විදිහට මමත් ඇත්තටම මුණ දෙන එක අභියෝගයක්.
ඉතින් ෆේස්බුක් භාවිතා කරන තවත් අන්තර්ජාතික ශිෂ්‍යාවක් අපිත් සමඟ කතා බහට එකතුනා. මේ පිළිබඳව ඇගේ අදහස් පවසන්නේ ඇය තමයි කුයින්ස්ලන්තයේ උපමාලි පීරිස්. මේ සමාජ වෙබ් අඩවි භාවිතාව පිළිබඳව ඇගේ අදහස්.
මම ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ මම රටින් දුරස්සලා ඉන්නේ, එතකොට ලංකාවෙන් දුරස්සලා ඉන්නේ, එතකොට මම මගේ හිතවතුන් යාළු මිත්‍රයන් සමග ලේසියෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන් මාධ්‍යයක් විදිහට මම සමාජ මාධ්‍ය භාවිතා කරනවා. සහ මම රිසර්ච් කෙනෙක් විදිහට මගේ පර්යේෂණ තොරතුරු අනිත්‍යත් එක්ක බෙදා ගන්න, ඒ වගේම වෙනම අපිට තියෙනවා විවිධ ආයතනවල සමාජ මාධ්‍ය ජාල, ඒ කියන්නේ අපි ෆේස්බුක් අකවුන්ට්ස් තියෙනවා විවිධ විද්‍යාත්මක ආයතන සමග සම්බන්ධ වෙච්ච, ඒකට ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන මම මේ සමාජ මාධ්‍ය ජාලය දා ගන්නවා. නිසා මට ගොඩක් දුරට ප්‍රයෝජනවත් ආකාරයෙන් මම පාවිච්චි කරනවා. නමුත් ඒ විශ්වාස මොකද මගේ පෞද්ගලික ගිලමත් එක්ක පාවිච්චි කරලා තියෙන විශ්වාස 100%ක් විශ්වාස කරන්න බෑ. මොකද මම ශාරූප දා ගන්නවා, මගේ තොරතුරු තියෙනවා, ඒ නිසා මට විශ්වාස කරන්න බෑ. නමුත් මම පුළුවන් තරම් මේක ප්‍රයෝජනවත් ආකාරයේ යොදා ගන්න හැම වෙලේම උත්සාහ කරනවා.
ඒත් එක්කම සමාජ විභාග විභාවිතය සහ පෞද්ගලිකත්වය රැක ගැනීම පිළිබඳව පර්ත්නුවර බැංකු වෘත්තකයක වන ඉශානුත් අපිත් සමඟ අදහස් දැක්වේ මෙන්න මේ ආකාරයටයි.
අපි ගොඩක් කට්ටිය ඉන්නේ පිටරටවල්වලනේ, එතකොට අපිට ලංකාවේ කට්ටියත් එක්ක හරි මේ රටෙන් එහා වෙන රටවල්වල ඉන්න කට්ටියත් එක්ක හරි සම්බන්ධකමක් පවත්වා ගන්න පුළුවන් හොඳම මාධ්‍ය තමයි සෝෂල් මීඩියා. ප්‍රයිවසි එක තමයි අපිට තියෙන එකම අපේ කියන දේනේ. අපි කවුරුද කියලා අඳුර ගන්න පුළුවන් ඇත්තට මේ ඒගොල්ලෝ ඒ කෝඩ් එක බ්‍රේක් කරොත්, ඒගොල්ලෝ දැනගත්තොත් අපේ බයින් පැටර්න්ස්, ඒගොල්ලන් දැනගත්තොත් අපි යන තැන්, අපි චෙකින් වෙන අපිටම හොටෙල්ස් හරි, චෙකින් වෙන කඩ හරි, කන කෑම හරි, ඒවයි ෆොටෝස් දාද්දී ඒවා අප්ඩේට් කරද්දී, එතකොට ඒගොල්ලන් ඒගොල්ලන්ට පුළුවන් එක එක පැටර්න්ස් හදාගන්න මේ මේ ඒ මනුස්සයා ගැන. ඒකෙන් හරි ලේසියි ඒගොල්ලන්ට ඒ මනුස්සයාගේ මේ සිතුම් පැතුම්, එතකොට ඒ මනුස්සයා මොන වගේ දේවල් වලටද කැමති, ඒ මනුස්සයා මොන වගේ පුද්ගලයෙක්ද කියන එක දැනගන්න. ඉතින් ඒක ගොඩක්ම මේ ප්‍රයිවට් දෙයක් කියලා මං හිතන්නේ. මං කවුද කියන එක මං විතරක් දැනගත්තොත් ඇති, හා මට සම්බන්ධ මගේ ළඟම කට්ටිය දැනගත්තොත් ඇති. ඒක මේ වෙන බිස්නෙසස් හරි වෙන තර්ඩ් පාර්ටිස් හරි ඒ ගැන දැන ඒක ඒක දැනගන්නවා කියන්නේ ඒක එකක් ඒගොල්ලන්ට ඒක මෙවලමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මාකටිං වලට, හෝ දෙක ඒකෙන් පුළුවන් ඔයාව කැටගරයිස් කරන්න, ඔයා මොන වගේ පුද්ගලෙක්ද, ඔයා ෂෙයා කරන්නේ මොන වගේ පෝස්ට්ස්ද, ඔයා කැමති මොන වගේ දේවල් වලටද කියන එකෙන් ඒගොල්ලන්ට පුළුවන් ඔයාව කැටගරයිස් කරන්න මොන වගේ මිනිස්සෙක්ද කියලා. ඇත්තට ප්‍රයිවට් සෙටින් දාලා කරන්න පුළුවන් ඒ දේ. ඒත් අපි ඒ ගැන එච්චර දැනුවත් නැහැ. ගොඩක් නෝමල් ඩේ ටු ඩේ යූස් කරන කට්ටිය ඒ ගැන එච්චර ලොකු දැනුමක් නැහැ ඒගොල්ලන්ට. අර මාක් සගබර්ග් ඉන්ටර්විව් එකෙන් පස්සේ නම් දැන් ගොඩක් ඉන්ස්ටාග්‍රෑම් එකේ, ෆේස්බුක් එකේ දැන් අහනවා ඒගොල්ලෝ ඒ ප්‍රයිවසි සෙටින් එක ප්‍රයිවට් තියාගන්න ඕනද, පබ්ලික් කරන්න ඕනද එහෙම කියලා. හැබැයි මම ගොඩක් මගේ දේවල් පෝස්ට් කරනවා නම් මම සාමාන්‍යයෙන් පබ්ලික් සෙටින්ග්ස් වල දානකොට මම දන්නවා ඉතින් මේක හැමෝම බලනවා කියලා මේ ඉන්ෆර්මේෂන් එක. ඒකෙන්ද එහෙම දැමිය යුතු දෙයක් මම පබ්ලික් එකට දානවා. එහෙම නැති දේවල් මම ෂෙයා කරන්නේ මගේ යාළුවන් අතරේ විතරයි.
ඉතින් අපි කවුරුත් සමාජ වෙබ් අඩවි භාවිතා කරනවා. ඉතින් මේ ආකාරයට අපගේ තොරතුරු ලබා ගැනීම ඒ විවිධ ආයතන වලට කරන්නට හැකිවන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි දැනුවත් වීම වැදගත් කියලා හිතනවා. ඉතින් මේ පිළිබඳව තොරතුරු තාක්ෂණයේ ඇසුරෙන් අපිව දැනුවත් කරන්න අපි සම්බන්ධ කරගත්තා පර්ත් නුවර තොරතුරු තාක්ෂණවේදී උචිත රණසිංහ. උචිත, මම මුලින්ම කැමති දැනගන්න මේ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා අපි මේ දත්ත අනාගතයට පත්වන ආකාරය පිළිබඳව.
මේක ආකාර කීපයකින්ම වෙන්න පුළුවන්. දැන් අපි යවන තොරතුරු අන්තර්ජාලය හරහා ගිහිල්ලා කොහේ හරි තව රටක හෝ තව ප්‍රදේශයක තියෙන සර්වර්ස් වල තමයි ඒවා අන්තිමේ තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට තමන්ගේ තොරතුරු නැති වෙන්න පුළුවන් මේ යවන අතරතුරේදී. අපි එකට කියන ඉන් ට්‍රාන්සිට් කියලා. මගේ ඉතන ඔයාගේ කම්පියුටර් එකේ ඉඳන් අදාළ ඒ සර්ව එකට යන අතරතුරේදී තොරතුරු කවුරු හරි හොරකම් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර සර්ව එකේ එක තියෙද්දී වෙන පාර්ශවයක් විසින් ඒක අයථා විදිහට ගන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට මේ ෆේස්බුක් ළඟදි වෙච්ච සිද්ධිය ඔය දෙකම නෙවෙයි උනේ. ඒක ෆේස්බුක් වගේ ලොකු සමාජ වෙබ් ජාලා එහෙම ඒගොල්ලෝ එකළඟ තොරතුරු අනිත් පාර්ශවවලට විකුණනවා වෙන්න පුළුවන්, නැත්නම් ලබා ගන්න මේ ක්‍රම සම්පාදනය කරලා තියෙනවා ඒගොල්ලෝ. ඒක කොහෙත්ම මේ ඉලීගල් ඇක්ටිවිටි එකක් නෙවෙයි. මේකේ උනේ ඒ ක්‍රමය භාවිතා කරලා තවත් කම්පැනියක්, හිතන්නකෝ මොනවා හරි මාකටිං කම්පැනියක් කියලා ෆේස්බුක් එකේ ඔය තොරතුරු ඉතා විශාල මිනිස්සු ප්‍රමාණයක මේ තොරතුරු අරගෙන තියෙනවා ෆේස්බුක් මේ සිස්ටම් එක හරහා. ඇත්තටම බැලුවොත් කිසිම ඉලීගල් ඇක්ටිවිටියක් වෙලා නැහැ. ෆේස්බුක්ම මේ ඒගොල්ලොම හදපු ක්‍රමයක් හරහා මේ කම්පැනිය ඉතා විශාල ඩේටා ප්‍රමාණයක් ගත්ත එක තමයි ඔතන ප්‍රශ්නේ වුනේ. මොකද සයින් අප් වෙන ඕනම සිස්ටම් එකක් එක්ක අපි දැනුවත් හෝ නොදැනුවත්ව අපි නාහරි කොන්ට්‍රැක්ට් එකක් අපි සයින් කරනවා. ගොඩක් වෙලාට ඒක අපි වැඩි කවුරුත්ම ඇත්තටම මම වුණත් ඇත්තටම ඒක තනිකරම කියවන්නේ නැහැ. ඒක කියවන්න බෑ ඇත්තටම. ඒක මේ ගොඩාක් දීර්ඝ නීති ලියවිල්ලක් ඇත්තටම. යම් කිසි දුරකට ඒවා ඊට කලින් චෙක් වෙලා තියෙන ඒගොල්ලන්ගේ රටේ අදාළ ආයතන මගින් අපිට කරන්න පුළුවන් දේ තමයි හැම මේ විශේෂයෙන්ම ඉතා විශාල වෙබ් ජාල ෆේස්බුක් ට්විටර් ලින්ක්ඩ්ඉන් වගේ ඒවා ඒගොල්ලන්ගේ ප්‍රයිවසි බොහොම ලිහිල් භාෂාවෙන් ඒගොල්ලෝ ලබා දෙනවා ගොඩක් වෙලාවට. උදාහරණයකට ෆේස්බුක් වල ඔයා ප්‍රයිවසි සෙටින්ග්ස් කියන එකට ගියොත් ෆේස්බුක් අකවුන්ට් එකේ ඒගොල්ලෝ ගොඩාක් ඔප්ෂන්ස් දෙනවා ඔයාට වෙනස් කරන්න. ඔයාගේ දේවල් කොහොමද කාටද පෙන්වන්න ඕන, කාටද පෙන්වන්න එපා වගේ දේවල් ඔයාට ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මුලින්ම ඇග්‍රී වුණාට යම්කිසි දෙයකට පස්සේ ඒවා වෙනස් කරන්න පහසුකමුත් තියෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්නය සාමාන්‍යයෙන් මේක භාවිතා කරන ඩේ ටු ඩේ කට්ටිය ඒ ගැන දැනුවත් කිරීමක් කරන්නේ නැහැ මට හිතෙන විදිහට මේ ෆේස්බුක් අකේ වෙබ් අඩවි වලින්.
දැන් එතකොට මේ අපිට අහන්න ලැබෙන්නේ මේ ෆේස්බුක් වල තිබෙන විවිධ ඇප් මගින් මේ වගේ තොරතුරු ලබා ගැනීමක් සිදු වෙනවා කියලා. ඒ කොහොමද සිදුවන්නේ?
දැන් ෆේස්බුක් එක ඇතුලේ අපි හිතන තර්ඩ් පාටි ඇප්ස් කියලා. දැන් සමහර අය ගේම්ස් ගහනවා, සමහර අය වෙන වෙන මේ ඇත්තට මේ වාණිජ අරමුණු වලට හදාගත්ත ඇප්. ඉතින් ඒ ෆේස්බුක් වල ඇත්තටම මේ 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 ඉන්කම් මොඩල් එක තමයි ඕක. දැන් ෆේස්බුක් අපෙන් මුදලක් අය කරන්නේ නැහැ නේ account එක පවත්වා ගන්න. අපේ ගෙවන ගෙවීම තමයි ඇත්තටම අපේ ඩේටා. ඒතර අපේ ඩේටා තමයි ෆේස්බුක් ඔය වගේ ඇප්ස් වලට ලබා දෙන්නේ. ඒකෙත් යම් කිසි ඇප් එකක් හැම වෙලේම දැන් ෆේස්බුක් ඇප් එකක් පවා ඉන්ස්ටෝල් කරද්දී මේක අදාළයි තමන්ගේ ජංගම දුරකථනයට ඇප් ඉන්ස්ටෝල් කරද්දී ඔයාට එනවා ස්ක්‍රීන් එකක්. ඒකේ කියනවා මෙන්න මේ ඇප් එක ඔයාගේ මෙන්න මේ තොරතුරු ඇක්සස් කරනවා කියලා. උදාහරණයකට මොබයිල් ෆෝන් ඇප් එකක් ඔයා ඉන්ස්ටෝල් කරද්දී අනිවාර්යයෙන්ම එනවා ස්ක්‍රීන් එකක්. ඒකේ කියනවා ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එක ඇක්සස් කරනවා, ඔයාගේ ෆොටෝස් ඇක්සස් කරනවා, ඔයාගේ වීඩියෝස් ඇක්සස් කරනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇප් එකකට උදාහරණයක් මං කියන්න පුළුවන්, ඔයාගේ ෆොටෝස් ඇක්සස් කරලා ඔයාගේ රෑන්ඩම් ෆොටෝස් මොනවා හරි තව කාට හරි යවන්න ඔයා දන්නෙත් නැතුව. ඉතින් අපි ඒ ඇප් එක ලබා ගනිද්දිම අපි ඒකට ඇග්‍රී වෙලා ඉවරයි. ඉතින් නමුත් සමහර දෙයක ඇත්ත පාවිච්චිය පිණිසත් ෆොටෝස් වීඩියෝස් වලට ඇක්සස් අවශ්‍යයි. උදාහරණයකට ස්කයිප් වගේ ඇප් එකකට ඒක අවශ්‍යයි. ඉතින් ඕක හරිම අමාරු ප්‍රශ්නයක්, මේ කෙලින්ම පිළිතුරක් නැති ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට මම නම් පෞද්ගලිකව කරන්නේ යම්කිසි ඇප් එකක් ෆේස්බුක් වේවා නැත්නම් මොබයිල් ඇප් එකක් වේවා ඒකේ රෙපියුටේෂන් එක චෙක් කරනවා. ඒ කියන්නේ ඒක කොච්චර මිනිස් ප්‍රමාණයක් අතර යූස් වෙලා තියෙනවද, කවුද මේ ඇප් එක ඩෙවලොප් කරලා තියෙන්නේ, ඒකේ රිවියුස් බලන්න පුළුවන් පොඩ්ඩක්. උදාහරණ විශේෂයෙන්ම තමන්ගේ මොනවාද මූල්‍ය තොරතුරු ඇතුළත් කරන ඇප් එකක් නම් රිවියුස් කියවලා බලන්න පුළුවන්. ගූගල් කරලා බලතැහි මේ ඇප් එක ගැන මොනවා හරි නරක දේවල් වෙලා තියෙනවද කියලා. අන්න ඒ වගේ අමතර විනාඩි 15ක් 20ක් මේ ආයෝජනය කරොත් හොඳයි ඕනම ඇප් එකක් තමන් මේ පාවිච්චි කරන්න ගන්නවට කලින්. ඒක පොඩි ගයිඩ්ලයින් එකක් විදිහට කරොත් හොඳයි මං හිතන්නේ.
ඉතින් මේ නව තාක්ෂණයත් සමාජ වෙබ් අඩවි වල ආක්‍රමණයත් නිසා අපේ පෞද්ගලිකත්වයට කුමන ඉරණමක්ද දැන් අත්වන්නේ? මේ ඒ පිළිබඳව අදහස් දක්වන සමාජ විද්‍යාඥ ආචාර්ය සිරිගමගේ.
වශයෙන්ම කියනනම් මෙහෙමයි, දැන් ඔය සමාජ ජාලා එහෙම නැත්නම් ඔය නවීන තාක්ෂණය කියන එක විශේෂයෙන්ම ඉන්ටර්නෙට් තාක්ෂණය කියන එක අපි හිතනවා බොහෝ දුරට දැන් ඒක එක්තරා විදිහක ලිබරලයිස් වෙලා, ඒ කියන්නේ බොහෝ දුරට නිදහස් බවක් ඇති වෙලා තියෙනවනේ ඕන හුඟක් දෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් විදිහට. අපිට ඕන නම් අත් වශයෙන් මේ ෆේස්බුක් ගත්තොතින් ඒ ෆේස්බුක් එකේ ෆේස්බුක් ගෲප් කියලා එකක් හදා ගන්න පුළුවන් ඕන නම් මොනවා හරි යම් අරමුණක් සයිට් එක දැන් යම්කිසි කොමියුනිටි එකක් ඉන්නවා නම් දැන් සිංහල ප්‍රජාව වුණත් ඒගොල්ලොන්ගේ යම්කිසි තරුණ කණ්ඩායමකට හරි වෙනත් මොනවා හරි අරමුණක් සඳහා හරි ෆේස්බුක් ගෲප් එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙන්නේ අර මේ තොරතුරු හුවමාරුව පහසු වෙනවා ඉතා ඉක්මනින් ඉන්ස්ටන්ට්ලි. ඉතින් මෙන්න මේ විදිහ එක්තරා විදිහක ලිබරලයිසේෂන් එකක් වෙලා තියෙනවා, නිදහස් වීමක් මේ තාක්ෂණය නිසා මිනිසුන් අතර අන්තර හුවමාරුවලට. නමුත් ඒ වගේම අපි තේරුම් ගත යුතු දෙයක් ඒකේ අනිත් පැත්ත තමයි ඒ කාසිය අනිත් පැත්ත තමයි දැන් ඔය මේ කියන්නේ දැන් මේ අතුල් කරන තොරතුරු අපි දැනගන්න ඕන දැන් අර වාණිජ ලෝකයේ තියෙන නොයෙකුත් කම්පැනි මාකටිං කම්පැනි වගේ ඒවා ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ අලෙවි කිරීම වැඩ සඳහා භාවිතා කිරීමට මේ ඩේටා සෙට්ස් එක එක පුද්ගලයන්ගේ ඉන්ටර්නෙට් බිහේවියර් එක ගැන අන්තර්ජාලයේ හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන ඒගොල්ලන්ගේ කැමැති අකමැතිකම් ගැන වගේ දේවල් ගැන දැනගන්න ආසාවෙන් ඉන්නවා අර මේ අර වගේ වාණිජමය මේ කම්පැනි. ඉතින් ඒ නිසා ඒ කාරණේ හිතේ තියාගෙන තමන් ඒ ලියන දේවල් ඉතාම විනීත අනුකූලව කන්ට්‍රෝල් එකක් ඒ කියන්නේ පාලනයක් ඇතුව ලියන්න ඕනේ කියන එක තමයි මට කියන්න තියෙන දේ. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම කියන්න බෑ මේ දැන් මේ යන විදියට මේ තාක්ෂණය තව තව දියුණු වෙමින් අලුත් අලුත් උපක්‍රම අලුත් අලුත් ක්‍රම ඇති කරමින් ඉන්ට්‍රඩියුස් කරමින් එළියට එනවනේ. ඉතින් ඒ මෙහෙම තාක්ෂණය කියන එක මෙහෙම ඉදිරියට යන එකක්. ඉතින් ඒක වළක්වන්න බෑ. නමුත් අපි අර විශේෂයෙන්ම සැලකිලිමත් යුතුයි අපි කොහොමද අපි ඒ වගේ පාවිච්චි කිරීමේදී අපි කොහොමද අපේ පුද්ගලික තොරතුරු පුද්ගලික අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියටයි අනිසි ආකාරයකට නොයෙකුත් වෙනත් අයගේ අතට යෑමින් වැළැක්වීමටයි අවශ්‍ය පියවර ගන්න.
ඒත් එක්කම සිඩ්නි නුවර මවක් වන සමන්ති අංගම්මනත් ඒ පිළිබඳව මේ ආකාරය අදහසක් තමයි දරන්නේ.
අපි කියනවා වගකීමකින් යුක්තව මේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද කියන දේ ළමයින්ට කියලා දෙන්න ඕනේ. මෙතනදි වැඩිහිටියන් විදිහට දරුවන් සමග අපි පවත්වන සම්බන්ධතාවයේ කොතරම්ද දරුවන් සමග මේ විවෘතව මේ දේවල් අපි කොච්චර කතා කරලා මේ දේවල් අනතුරුදායක තත්ත්වයන් අපි කතා කරලා තියෙනවද අපි ළමයෙක්ක කොච්චර කාලයක් ඉන්නවද කියන දේ ඒ වගේ මේ සමාජ අඩවිත් එක්කලා ළමයි කොච්චර වෙලාවක් ගත කරනවද ඉතින් එහෙම ගිහිල් අනතුරේ වැටෙනකම් බලන් ඉන්නවද කියන්නේ නැතුව ළමයි සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමෙන් විවෘතව මේ දේවල් කතා කරන එක වැදගත් කියලා මම හිතනවා. ළමයිට කියලා දෙමු වගකීමෙන් යුක්තව කොහොමද තමනුත් ආරක්ෂා වෙලා අනිත් අයගේ අනන්‍යතාවය ආරක්ෂා කරලා මේව පාවිච්චි කරන්න නැතුව අපි කියනවා රෙස්පොන්සිබල් ඩිජිටල් සිටිසන් විදිහට ජීවත් වෙන්නේ. කියන්නේ වගකීමක් ඇතුව ලෝකේ පුරවැසියන් විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා
සමාජ වෙබ්බඩවේ හරහා පෞද්ගලිකත්වයට තොරතුරු තාක්ෂණයත් සමග අනාගතය මොන වගේ තත්ත්වයක් උදාවේද කියන කාරණය පිළිබඳව පර්ත්නුර තොරතුරු තාක්ෂණවේදී උචිත රණසිංහ මේ විදිහටත් අපිත් සමග අදහස් පළ කළා. ඒ වගේම අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාලයේ සැරිසරද්දී අපිට කළ හැකි දේ පිළිබඳවත් ඔහු ඔබ දැනුවත් කරන්නයි මේ සූදානම.
අපි කැමැති හෝ අකමැති ඇත්තටම ලෝකයේ ඉස්සරහට යන එක ඇත්තටම අපිට වළක්වන්න අමාරුයි මං හිතන්නේ. අපි මේවා ගැන කතා කරන එක සහ ඒක ගැන අවධානයෙන් ඉන්න එක තාම හොඳයි. නමුත් අපි අමතක නොකළ යුතුයි මේ සිස්ටම්ස් වලින් අපේ ජීවිත කොච්චර උදව් වෙනවද කියලා අපේ එදිනෙදා වැඩ කටයුතු වලට. නමුත් ඉතින් ඕනම දෙයක් වගේ ඒවා වාණිජ අරමුණු සඳහා විවිධාකාරයෙන් මිනිස්සු එක යොදා ගන්න පුළුවන්. ප්‍රයිවසි කියන එක නම් එන්න එන්නම අභියෝගයට ලක් වෙනවා කියන එක නම් ඇත්ත. නමුත් මං හිතනවා මිනිස්සු කියන්නේ සාමාන්‍ය ජනතාව මේක ගැන වැඩිපුර අවධානයක් යොමු කරොත් විශේෂයෙන්ම අපේ පොඩි අය මං හිතන්නේ තමයි. මොකද ඒගොල්ලෝ ඉස්සරහට අපිට වඩා මේ සිස්ටම්ස් මේ ඔන්ලයින් ප්‍රසන්ස් එක ඒගොල්ලන්ගේ වැඩි. ඒගොල්ලන්ව දැනුවත් කරන එක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ මට හිතෙන්නේ. ඒගොල්ලන්ට දැන් ඉඳන්ම හොඳ පුරුදු කරොත් සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරද්දී මෙන්න මේ වගේ දේවල් කරන්නේ. උදාහරණයකට වාට හිතන්න පුළුවන් සමහර වාගෙන තොරතුරු ඔෆ් ලිමිට්ස්. වා කිසිම වෙබ් ජාලාවකට ඒ තොරතුරු දෙන්නේ නැහැ. මම ළඟදී දැක්ක සමහර අය තමන් ඉන්න තැන කිසිම දෙයක් හිතන්නේ නැතුව අපි ඒක ඇත්තටම ලොකු ඉන්ෆෝමේෂන් එකක් කියලා හිතන්නේ නැතුව ෂෙයා කරනවා Facebook වගේ. මේ ඊට පස්සේ කියන්න පුළුවන් මම අද ඉන්නේ මෙන්න මෙතන කියලා ට්‍රිප් එකක් යද්දි වගේ. ඉතින් ඒක නිකම්ම තර්ඩ් පාටි එකකට ඉන්ෆෝමේෂන් එකකින් ගැදර කරන්න පුළුවන්. ඔයා ගැදර නැහැ කියලා තව දවස් දෙක තුනක්. පොඩි පොඩි ගයිඩ්ලයින්ස් ටිකක් Tamanටම තියාගත්තොත් ප්‍රයිවසි එක ප්‍රොටෙක්ට් කරගන්න වඩා හොඳ chance එකක් තියෙනවා. නමුත් අපේ නීති පද්ධතියත් ඇත්තටම අප්ඩේට් වෙන්න වෙයි ඔය වගේ ප්‍රශ්න निराකරණය කරගන්න සහ ටිකක් වැඩිපුර පීඩනයක් දෙන්න ලොකු කම්පැනි වලට කොහොමද මේ තමන්ගේ යූසර්ස් ලගේ ඩේටා වෙනුවෙන් එක්ස්ට්‍රා ස්ටෙප්ස් ගන්න ඕන කියලා ඒවේ ප්‍රොටෙක්ෂන් එක වෙනුවෙන් ඒ වෙනුවෙන් නීති සම්පාදනයක් වෙන්නත් වෙයි. ඊට අමතරව ඉතාම සරල දේවල් උදාහරණයකට හැම වෙලේම තමන්ගේ කම්පියුටර් එකේ පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක අප් ටු ඩේට් තියාගන්න Windows 10 නම් ඒකේ අප්ඩේට්ස් යනවා ඒවා හැම වෙලෙම චෙක් කරලා බලන්න අන්තර්ජාලයට අපි හැම වෙලෙම වැඩිපුරම යන්නේ දැන් මොනවා හරි බ්‍රවුසර් එකක් යූස් කරලා Chrome සහ Windows වල නම් Edge වගේ ටිකක් අලුත් බ්‍රවුසර්ස් යූස් කරන්න පරණ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වගේ බ්‍රවුසර්ස් යූස් කරන්න එපා ඒවායේ ගොඩාක් security ප්‍රශ්න තියෙනවා අනිත් එක ළඟදී ඉඳන් ඕගලන්ට බලන්න පුළුවන් ඕනම සයිට් එකකට යද්දී බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ ඒ කියන්නේ උඩ තියෙන ඇඩ්‍රස් බාර් එකේ මේ කොළපාට පැඩ්ලොක් එකක් වගේ එකක් එනවා එහෙම එකක් එන්නේ නැත්නම් මොකක් හරි සයිට් එකකට යද්දී ඒ සයිට් එක ටිකක් unsecure ඒ කියන්නේ අපේ information තව තැනකට යවද්දී එයා ඒවා ඒ විදිහටමයි යවන්නේ උදාහරණයක් හිතනවා credit card information එක යවනවා නම් ඒක එහෙමම යනවා අන්තර්ජාලයේ දිගේ වයර් එකක් දිගේ යනවා කියලා හිතන්නකෝ එහෙමම යනවා අර server එක දක්වා ආගේ බැංකුවේ server එකට ඒතන මග ඉන්න කෙනෙක්ට ඒක හොරගම් කරන්න පුළුවන් තව හොඳ දෙයක් තමයි ගොඩක් අය කරන වැරදියට කරන දෙයක් තමයි password manage කරන විදිහ තමන්ගේ පාස්වර්ඩ් රියුස් කරන්න එපා දැන් ගොඩක් වෙලාවට අපිට තියෙනවා ඔන්ලයින් සිස්ටම්ස් 20ක් 30කට ලොග් වෙනවා වෙන්න පුළුවන් රයිට් බැංකුවට Facebook එකට ඊමේල් එකට ඒ වගේ ගොඩක් අය එකම පාස්වර්ඩ් එක යූස් කරනවා ඔය හැම තැනටම ඒතර වෙන්නේ ඇටැක කෙනෙක් මොනවා හරි එක සයිට් එකක ඔයාගේ පාස්වර්ඩ් එක ලබා ගත්තාම එයා ඒ පාස්වර්ඩ් එක යූස් කරනවා ගොඩාක් සයිට් ඕවා සේරම වෙන්නේ ඔටෝමේටඩ් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් වලින් ඒගොල්ලන්ට ඒවා ඉක්මනට ඒවා කරන්න පුළුවන් ඉතින් ඒක නිසා පාස්වර්ඩ් එහෙම රියුස් කරන්න එපා මගේ නම් යෝජනාව තමයි පාස්වර්ඩ් මැනේජර් කියලා ඇප්ලිකේෂන්ස් තියෙනවා දැන් ඒකක් යූස් කරන්න කියනවා
ඉතින් ඒ අදහසත් සමගින් අද වෙනිවිද සමාජ කතිකාවෙන් අපි සමුගන්නයි මේ සූදානම් වන්නේ නැවතත් අපි ලබන මාසෙත් අවසාන අඟහරුවාදා විනිවිද තුලින් හමු වෙමු විනිවිද සමග එකතු වුණ ආචාර්ය සිරිගමගේ උචිත රණසිංහ සමන්ති අංකම්මන උපමාලි පීරිස් සහ ඉෂාන් අපි ඔබ සිරු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා